මොකක්ද අපි කියන්න හැන කතාව. ඇතැම් වෙලාවට ඔබ මේ දෙබස් කණ්ඩ අහලත් ඇති අන්තර්ජාලය හරහා. එසෙත් නොමිතරම් ඔබ ලංකාවට ගියානං මේ දෙබස් කණ්ඩ ටිකක් පුරුදුත් ඇති. ඔය සිනමා ශාලාවල් පැත්තෙම ගියානං ඒ වෙනකොට තියෙන අලුත් චිත්‍රපටි බලන්න. විශේෂයෙන් දෙසැම්බර් මාසේ අපේ ශ්‍රී ලංකේ ප්‍රජාව බොහොම කැමතියි ලංකාවට යන්න. මේ දවස්වල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වෙන හූගාන පොකුණ අපේ සිංහල චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේදීත් තවත් නොබෝ දිනකින් තිරගත වීමට නියමිතයි. ඉතින් ඒ නිසා අද දවසේදී අපි විශේෂිත සාකච්ඡාවක් කරන්න සූදානමින් සිටිනවා හෝගානපොකුණේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනෑන්ඩු සහ ප්‍රධාන නිලියත් ඉන්නවා දැන් මැදිරියට පැමිණිලා අනුස්යා සුබසිංහ. දෙදෙනාටම ආයුබෝවන්.
ආයුබෝවන්.
ඇත්තටම ලංකාවේ චිත්‍රපටයේ පෙන්වන ගමන් ඔස්ට්‍රේලියාවෙත් ඒ වගේ විදේශ රටකත් පෙන්වන එක ටිකක් විශේෂ දෙයක් නේද? මොකද හිතන්නේ ඉන්දික?
ඔව්, මීට කලින් මා අසා තියෙන විදිහට මේ ලංකාවේ ප්‍රදර්ශනය ආහවුරු වුණාට පස්සේ තමයි විදේශයන්වල පෙන්වන්නේ. නමුත් මේක එක්තරා විදිහකට අපි එක්තරා ප්‍රතිපත්තිමය තීන්දුවක්. ලංකාවේ පෙන්වනකොටම අපි උත්සාහ කරමු විදේශ ගතව ඉන්න සිංහල ප්‍රජාවට පෙන්වන්න කියන එක. ඒකේ ආරම්භය තමයි මේ.
ඔව්, දැන් එතකොට මේ තවත් ප්‍රශ්නයක් එනවා. දැන් ලංකාවේ පෙන්වන ගමන් විදේශ රටවල පෙන්නද්දී දැන් ගොඩක් වෙලාවට අන්තර්ජාලය පරිහරණය කරන අය නම් යම් යම් පූර්ව නිගමනවලට එළඹෙනවා. ලංකාවේ එක්ක බලලා තියෙන්න පුළුවන්, නැත්නම් අන්තර්ජාලය හරහා යම් යම් නිගමනවලට එළඹෙන්නට පුළුවන් මේ චිත්‍රපටයේ මේ වගේ චිත්‍රපටයක් කියලා. එහෙම පාඩුව සිද්ධ වෙන්නේ නැද්ද ඉන්දික?
මම හිතන්නේ මේ හොඳ චිත්‍රපටයක් කළොත්, ඒ කියන්නේ චිත්‍රපටය පිළිබඳව මං හිතන්නේ ඕනම අධ්‍යක්ෂවරයෙකුට නිර්මාණකරුවෙකුට තමන්ගේ නිර්මාණාත්මක ප්‍රකාශනය සම්බන්ධ විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විශ්වාසයෙන් යුතුව චිත්‍රපටය හෝ ඕනෑම කලාකෘතියක් නිර්මාණය කරනවා නම් මං හිතන්නේ නැහැ එහෙම කිසි ප්‍රශ්නයක් මතුවේ කියලා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය අනසුයා, ඈත් ඔස්ට්‍රේලියාවේ සිටින ඇත්තටම ඉන්දික අනසුයා, දෙදෙනාම ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා සිටින ගමන් තමයි මේ සාකච්ඡාවට පැමිණෙන්නේ. මේ චිත්‍රපටය පිළිබඳ වැඩ කටයුතු වලට මැදිහත් වෙලා සිටින්නේ. අපි පස්සේ කතා කරමු ඔස්ට්‍රේලියාව කවද්ද මේක පෙන්වන්නේ කියලා. අනසුයාගේ පළවෙනි චිත්‍රපටයනේ.
මගේ පළවෙනි චිත්‍රපටය.
මොකද හිතන්නේ දැන් ලංකාවේ පෙන්වන ගමන් ඔස්ට්‍රේලියාවෙත් මේක ප්‍රදර්ශනය වන්නට නියමිතයි?
ඔව්, ලංකාවේ පෙන්වනකොට මං හිතන්නේ ඉන්දිකයි මමයි දෙන්නම, අපි දෙන්නම ලංකාවේ මේකේ ප්‍රීමියර් එකට අපි ලංකාවේ හිටියා. ඉතින් ඒක හරිම සුවිශේෂ අත්දැකීමක් වුණා. ඉතින් නමුත් අපිට ඒ ටික කාලයක් යනකොට ආයසරයක් මෙහාට එන්න වුණා. මොකද අපේ විශ්වවිද්‍යාලවලින් අපි ආයසරයක් හැඳවන මොහොතක් එනවා. ඉතින් ඒ නිසා අපිට එන්න සිද්ධ වෙනවා. නමුත් එක්තරා විදිහක පොඩි දුකක් තියෙනවා. එහෙ සිද්ධ වෙන දේවල් අපිට ඇත්තටම අත්විඳින්න, ඒක දකින්න, ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර අපිට අත්විඳින්න නොලැබෙන එක ගැන. නමුත් ඉතින් දුරින් ඉඳලා බලලා සන්තෝෂ වෙනවා.
අර කළු පෙට්ටිය මොකද්ද ලොකුස? ඔන්නෙනවා
ඉස්සු හදට ගියෙත් ආන්නේ වගේ ආසාවක් හැබැයි කරගන්නලු.
නෝන මේ පළාතට අලුත් වගේ.
ඒ වුණාට මේ වගේ වැඩවලට අලුත් නෑ. අල්ලමෝ!
ඒ වගේ ආසාවලට අපි කියන්නේ හීන කියලා. ඒ හීන රැට නිින්ද ගියාම පේන ඒවා වගේ නෙමෙයි.
රැට නිින්ද ගියාම පේන හීනවලට වඩා අලුත් හීනයක් ගැන කතා වෙන, ඇත්තට මේක සුන්දර හීනයක්. චිත්‍රපටයේ පුරාම මේ හීනය පිළිබඳව තමයි දිගහැරෙන්නේ. හෝගාන පොකුණේ චිත්‍රපටය පිළිබඳව අපි කතාබහ කරද්දී විශාල අවධානයක් යොමු කරන්න කැමතියි අපි මේ දකපු අලුත්ම මේ සිනමා ආකෘතිය පිළිබඳව. ඒ කියන්නේ දැන් ඉන්දික ඔබ අධ්‍යක්ෂවරයා විදිහට මේක ටිකක් අර සංගීතමය පැත්තට යොමු කරන්නට ඔබ උත්සාහ කරලා තියෙනවා. දැන් අපි දැකලා තියෙනවා සිංහල චිත්‍රපටයේ ළමයින් වෙනුවෙන් නිර්මාණය වුණු චිත්‍රපටයේ ළමයින් ගේ ඔය විශේෂ සිදුවීම් මූලික කරගත්ත චිත්‍රපටි, ළමා චිත්‍රපටි නොවුනත් සින්දු තියෙනවා, ගීත තියෙනවා. නමුත් මේ චිත්‍රපටයේ ටිකක් සුවිශේෂී කියලා මට හිතෙනවා. ටිකක් සංගීතාත්මක චිත්‍රපටයක් විදිහට තමයි හැඳින්වෙන්නේ. ඔබේ අර්ථ දැක්වීම කොහොමද ඉන්දික?
ඔව්, දිල්රුක්ෂ එතනදී මට කාරණා කීපයක් කියන්න තියෙනවා. පළවෙනි කාරණාව තමයි මේ චිත්‍රපටයක් සංගීතමය චිත්‍රපටයක් ලෙස හැඳින්වෙන්න, චිත්‍රපටයක් හෝ නාට්‍යයක් සංගීතමය ලෙස හැඳින්වෙන්න ඕන කරන මේ මූලික මේ එක නිකන් පොඩි න්‍යායාත්මක පදනමකින් හැඳින්වලා දුන්නොත් නාට්‍යමය සංගීතය කියන එක සම්බන්ධයෙන් භරත මුනිගේ අදහසක් තියෙනවා මේ ආධිකාරික සංගීතය සහ ප්‍රාසංගික සංගීතය කියලා. ප්‍රාසංගික සංගීතය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නාට්‍යයක තියෙන මේ ඒ කියන්නේ ඒකේ තීම් මියුසික් එකක් ප්ලේ වෙනවා. ඊට පස්සේ ඒ ඇතැම් අවස්ථාවලදී ඒ තියෙන මනෝභාවයන් තීව්‍ර කිරීමට හෝ ඒවා වෙන විදිහකට අර්ථ නිරූපණය කිරීමට සංගීතය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අනිත් විදිහ තමයි ආධිකාරික සංගීතය. ආධිකාරික සංගීතය කියනකොට ඒ වචනෙම තේරෙනවා ඒ කෘතිය තුළ ආධිපත්‍යක් පතුරවන සංගීතය විසින්. දැන් අපි කියමු ඔය සවුන්ඩ් ඔෆ් මියුසික් හරි ෂිකාගෝ හරි ඒ වගේ චිත්‍රපටි ගත්තහම ඒවා සංගීතමය චිත්‍රපටි බවට පත් වෙන්නේ ඒ සම්පූර්ණ සිනමාවේ අපි කියමු ආඛ්‍යානය අපි කියමු කතාව පුරාවටම සංගීතයේ ප්‍රකාශනයේ අතිශය වැදගත් සහ ඒක හරි ප්‍රමුඛයි. දැන් ඊළඟට ඒ කියන්නේ චිත්‍රපටයේ ක්‍රියාව ඉදිරියට යන්නේ ඒකේ කතාව ඉදිරියට යන්නේ සංගීතමය මේ ප්‍රකාශනයන් ගීත හරහා. මේ චිත්‍රපටයේත් අපි හෝගානාපකුණ චිත්‍රපටයේත් තියෙන එක ලක්ෂණයක් තමයි ඒකේ ගීත අපි යෙදුවේ හුදෙක් ළමා චිත්‍රපටියකට ගීත යොදන හේතුව නිසා නෙමෙයි. මොකද අපි සාමාන්‍යයෙන් දන්නවා ලංකාවේ ළමා චිත්‍රපටියක් කිව්වහම හරි මේ තියෙන පොදු අදහසක් තමයි ජනප්‍රිය අදහසක් තමයි ළමා චිත්‍රපටයක් වුණාම සින්දු තියෙන්න ඕන. ඒ නිසා සින්දු තියෙනවා. දැන් අපි දන්නවනේ අපේ ওই ජනප්‍රිය සිනමාවෙත් කොහොමටත් සින්දු ඕන උනත් නැතත් අනිවාර්යයෙන්ම සින්දු හතරක් හෝ පහක් දානවාමයි. අර අපේ පරණ ආකෘතිය තිබුණේ අර ඒ කියන්නේ අපි ওই තිබුණේ එක විවේචනාත්මකවත් කියමුනේ මල්ගස් වටේ දුවමින් ගීත කියනවා. ඒකේ ආදරවන්තය සහ ආදරවන්තිය.
දැන් මේක නිකම් අපි මෙහෙම සරලවම කිව්වොත් එහෙම මට හිතෙන්නේ මේ සින්දු හොගානපකුනේ සින්දු තිබුණට සින්දු වලට නටන්නේ නැහැ. එහෙම කිව්වොත් ඒක හරිම සරලවම කිව්වොත්
ඒ කියන්නේ සින්දු වලින් කතාව කියනවා.
ඔව්. මොකද මේ සින්දුව විසින් එක්තරා අවස්ථාවකුයි නිරූපණය වෙන්නේ. අනිතක මේ චිත්‍රපටය ඉතාම තීරණාත්මක අවස්ථාවක් තමයි සින්දුවෙන් නිරූපණය වෙන්නේ. එතකොට ඒ නිසා අනිතක තමයි ඒ ගීත නොතිබුණොත් ඒ කියන්නේ නොතිබුණොත් කියනට වඩා ඒ ගීත මගින් ඒ අවස්ථා නිරූපණය කරන එක තමයි ඒ අවස්ථාව නිරූපණය කළ හැකි හොඳම විදිහට ඒ චිත්‍රපටිය බලනකොට පෙනෙන්නේ.
දැන් එතකොට ඉන්දික ටිකක් ඕකම අලුත් දෙයක් නේද ලංකාවට. දැන් ලංකාවේ ඔබට හිතුණද ඕක ඔය අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි මීට කලිනුත් මේ SBS සිංහල ගුවන් ඉදිරියට පැමිණුණු සිනමාවට සම්බන්ධ ඒ ආරාධිත ශිල්පීන් සමග කතා බහ කරද්දී ඔවුන් නොයෙකුත් විවේචන ඉදිරිපත් කළා, නොයෙකුත් අදහස් ඉදිරිපත් කළා. සිංහල සිනමාවේ පය තැබුවට සාර්ථක නොවන තැන්, අභියෝගාත්මක ඉසව්, ඒ වගේ දේවල්. ඔබේ අත්දැකීම් අනුව ඔබගේ මේ පළවෙනි චිත්‍රපටය. නමුත් පළවෙනි චිත්‍රපටය හරහත් ඔබ වෙනස් දෙයක් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඔබට මොකද හිතුනේ දැන් මේ පියවර තබන්න කලින්? ඇත්තටම සිංහල සිනමාවේ මේ වෙනකොට තියෙන ප්‍රවණතාවත් එක්ක බැලුවාම මොකද හිතුනේ ඔබට?
පළවෙනි දේ තමයි දිලුක්ෂි සිංහල සිනමාව කියන එක කර්මාන්තයක් විදියට ගත්තාම අතිශය අර්බුදකාරී තත්වයක තියෙන්නේ. ඒක නිකන් සංඛ්‍යාත්මකව කිව්වොත් ඒක මට හරියටම කියන්න බෑ මේක හරිම නිවැරදි සංඛ්‍යා ලේඛනද කියලා. නමුත් ඉතාම විශ්වාස කටයුතු මාර්ගවලින් ආපු සංඛ්‍යා ලේඛන වලට අනුව කිව්වොත් එහෙම 2014 වර්ෂයේ ලංකාවේ ඉඳලා තියෙනවා චිත්‍රපටි ප්‍රේක්ෂකයන් 155ක්. 2015 වර්ෂයේ අවසාන වෙනකොට ඒ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා 145 දක්වා. ඒ කියන්නේ 110ක අඩුවීමක්. නමුත් ඊළඟ කාරණේ තමයි අනිත් ප්‍රවෘත්තිය තමයි 1970 ගණන්වල සිංහල සිනමාවට ඒ කියන්නේ ලංකාවේ ජනගහනය 1,20,00,000 වෙනකොට සිංහල සිනමාවට ඉඳලා තියෙනවා 72,00,000ක විතර, ඒ කියන්නේ 7,00,000 ඉක්ම වූ ප්‍රේක්ෂක සංඛ්‍යාව. ඉතින් එතකොට ඉතාම පැහැදිලි අපි කර්මාන්තයක් විදියට ගත්තාම සිනමා සංස්කෘතියක් විදියට ගත්තාම කතරම් ඒ කියන්නේ අවගමනයේකද ප්‍රමාණාත්මක සාගුණාත්මක
වෙන්නේ කියන එක. ඔබට මොකද හිතෙන්නේ ඒ තත්ත්වය ඇති වෙන්නට හේතුව ලාංකීය සිනමා ප්‍රේක්ෂකයාට?
අවංකවම කියනවා නම් මට එක්තරා විදිහක මෙහෙම එකක් හිතෙනවා. ඒ කියන්නේ එකක් තමයි මට හිතෙන 60-70 ගණන් වල සිනමාවේදී තිබිච්ච එක තමයි අපේ ජන ජීවිතය සමග, එහෙම නැත්නම් අපි කියමු මේ සිනමා ප්‍රේක්ෂකයන් අත්විඳින ජන ජීවිතය සහ ඔවුන්ගේ ජීවන අත්දැකීම් සමග අතිශය ඍජු සම්බන්ධයක් තිබුණේ මේ චිත්‍රපටි කොටි මේ ෆිල්ම් වල ජීවිතය තිබුණා. මට හිතෙනවා අපි ටිකක් මේ වෙනකොට විශේෂයෙන්ම ලංකාවේ සම්භාව්‍ය සිනමාව යම් විදිහකට මේ සීමිත තේමාත්මක වපසරියන් සහ ප්‍රකාශන ආකෘතිවල පොඩි නැංගුරම් ලාගෙන සිටින ස්වරූපයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒක මං කියන්නේ ආත්ම ප්‍රකාශන සිනමාව වගේ එකක නියැලෙන නිර්මාණකරුවන්ගේ අයිතියක් ඒක. නමුත් ප්‍රශ්නේ තමයි ආත්ම ප්‍රකාශන සිනමාවෙන් සිනමා කර්මාන්තයක් පවත්වාගෙන යන්න බැරි එක. අනිත් එක තමයි මම හිතනවා ආත්ම ප්‍රකාශනයේ පවා තමන් වෙසෙන තමන් වටේ තියෙන සමාජය තමන් එක්ක එකට කන බොන කතා බහ කරන සමාජයේ ඒ ප්‍රජාව තමන්ගේ ඒ ජනතාවගේ ජනතාවත් එක්ක ඔවුන්ගේ ජීවිතයෙන් පරිබාහිර වන ආත්ම ප්‍රකාශනයක් තියෙන අමාරුයි කියලා මම විශ්වාස කරනවා.
දැන් ඒ වුණාට මේ ඉන්දික දැන් අපි බැලුවොත් එහෙම කතා තේමාවන් ඔවුන් ප්‍රස්තුත කරගන්න ඔබ සඳහන් කරපු විදිහට මේ ආත්මීය ප්‍රකාශන ගණේලා සැලකිය හැකි දේවල් දැන් ඇත්තටම අපි උදාහරණ විදිහට ගත්තොත් එහෙම පසුගිය කාලේදී අපි මේ පශ්චාත් යුද සමයක අපි ගත කරන්නේ යුද්ධ කාලේ තිබිච්ච දේවල්. දැන් මේකට විවිධ විවේචන තියෙන්න පුළුවන් මේ සිනමාත්මක පැත්තෙන් ඔබ දෙපළට. නමුත් ඒ හරහා අපේ ජන ජීවිතේ වෙනස් වෙච්ච හැටි. එතකොට අර වර්ගවාදය සම්බන්ධව මිනිසුන් තුල ඇති වෙලා තියෙන ඒ ආකල්ප මම උදාහරණයක් දෙකක් විතරයි කිව්වේ. ඒ වගේ දේවල් සිනමා කෘතිවල ආත්මීය ප්‍රකාශ විදිහට අපි දකිනවා. දැන් ඔබ ඔය සඳහන් කරන ආකාරයට ඒ කියන්නේ ඒව සාර්ථක නැද්ද?
මම මෙහෙමයි ඇතම් දේවල් අතිශය ඍජු ප්‍රකාශ කිරීම සදාචාරාත්මක නොවන මුත් එක අදහසක් මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ තමයි මට හිතෙනවා ඔය අශෝක හඳගම් වගේ අපේ සිනමා කරුවන් දැන් අපි කියමු හඳගමගේ සිනමාත්මක ප්‍රකාශනය අනිත් අයගේ සිනමාත්මක ප්‍රකාශනය වෙන්නම බෑනේ. මොකද ඔවුන්ට තියෙන්න ඕන වෙනම ආත්ම ප්‍රකාශනයක්. මට හිතෙනවා ඊට පස්සේ හඳගමගේ ආත්ම ප්‍රකාශනය අනුකාරකවාදී විදිහට තමයි ලංකාවේ හුඟක් අවස්ථාවලදී මම කියන්නේ හැමෝටම මට ඒක මම මේ චෝදනාව කරන්නේ නැහැ. ඒ එහෙම ඒක භාවිතා වුණා කියලා මම හිතනවා. එතකොට අපි කියමු අශෝක හඳගම වගේ සිනමාකරුවෙක්ගේ ප්‍රකාශනයේ තියෙන නවමු භාවය ට්‍රෙන්ඩ් එකක් නිර්මාණය කරනවා. හැබැයි එතකොට අනිත් අයත් ඒක ක්ලේම් කරන්න පටන් ගන්නවා ඒක ආත්ම ප්‍රකාශනය කියලා. නමුත් ඇත්තටම මේක ආත්ම ප්‍රකාශනය වෙන්නේ ඒක එක්තරා විදිහක අනුකාරකවාදී ආකෘතියක් බවට තමයි පරිවර්තනය වෙන්නේ කියලා මට හිතෙනවා.
ඔව් දැන් මම ඇත්තටම කැමති ඔබ දෙදෙනාගෙම දැනගන්න අනසුයා සහ ඉන්දික ඔබ දෙපළකින්ම ඇත්තටම මේ ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයාගේ මේ සිනමාත්මක කියවීම කොහොමද? කොතනද ඒගොල්ලෝ ඉන්නේ? බර වැඩිද මන් දන්නේ ප්‍රශ්න.
ඒක මේ ඒක ටිකක් ගැඹුරට කතා කරන්න ඕන දෙයක් මට හිතෙනවා. නමුත් දිල්රුක්ෂි මට තේරෙන එක තමයි දැන් රූපවාහිනියක් ගයක් ඇතුළට ආවට පස්සේ මිනිස්සුන්ට යම් විදියක පෙළඹවීමක් අර කලින් අහපු ප්‍රශ්නේ දැන් ඇයි මිනිස්සු මේ තියටර්ස් වලට යන්නේ නැත්තේ? ඉතින් යම් විදියක පෙළඹවීමක් කළ යුතුයි. අපි එතකොට සිනමාත්මකව අපි කරන ඒ අපි පෙන්වන ෆිල්ම්ස් මොනවද? අපි ඒවත් එක්ක කොහොමද මිනිස්සුන්ට ලං වෙන්නේ කියන කාරණේ ගැන. මොකද ගෙදර තියනවා නම් එහෙම රූප පෙට්ටියක් ඒක ඉස්සරහා ඉඳගත්තාම කෑම එකක් කවුරු හරි අතට දෙනවා නම් එහෙම හෙල්ලෙන්නේ නැතුව ඒ කියන්නේ ඇයි අපි ටිකට් එකක් අරගෙන වැඩි වියදමක් කරලා පවුලේ හැම දෙනාම එකතු කරගෙන එහෙම නැත්තම් බස් එකේ ගිහින් හෝ වාහනයක පදවගෙන ගිහිල්ලා පාක් කරලා ගිහිල්ලා පැහැදිලිද? ඒ කියන්නේ මේ පෙළඹවීම මොකද්ද කියන කාරණේ. එතකොට මට හිතෙනවා ඒ අපි ප්‍රොඩක්ට් එකක් හැටියට අපි ෆිල්ම් එකක් අපි කරන කලාත්මක ප්‍රොඩක්ට් එක මිනිස්සුන්ව කැඳවා ගැනීමට මිනිස්සුන්ට එක්තරා විදිහකේ පෙළඹවීම කළ යුතු දෙයක් වෙන්න ඕනේ කියන එක. අපි හෝගාන පොකුණ බැලුවොත් එහෙම මම දන්න තරමින් එක වතාවක් නෙමෙයි දෙපාරක් ගිහිලා බලපුවා ඉන්නවා. මට Facebook හරහා ආපු මෙසේජ් එක මම පස් පාරක් බැලුවා. එතකොට මොකද මේ පෙළඹවීම කියන කාරණේ? එතකොට මම කියන්නේ පස් පාරක් බලන්න ඕනේ, එක පාරක් ෆිල්ම් එකක් බලන්න අපිට ඔඩියන්ස් එකක් ගෙන්න ගන්න අවශ්‍ය මේ තියන පුළුවන් නම්. ඒ පෙළඹවීම කරන්නේ කොහොමද කියන එක ගැන අපි හොඳ අවධානයෙන් ඉන්න ඕනේ කියන එක. එතකොට දැන් ලංකාවේ තියෙනවානේ අර අපි කියනවා ආර්ට් හවුස් ෆිල්ම් කියලා තියෙනවා, ඊට පස්සේ කමර්ෂල් ෆිල්ම් කියලා තියෙනවා. ඉතින් අපි හිතනවා සම්භාව්‍ය කියලා කියන්නේ මේ ආර්ට් හවුස් ෆිල්ම්. එතකොට ආයසරයක් කමර්ෂල් ෆිල්ම් ඊට වඩා පහළ තැනක තියෙන දේවල්. ඉතින් ඒකත් එක්ක මිනිස්සුන්ගේ රුචිකත්වය කියන එක මට හිතෙනවා අපි තීරණය කරන්නේ මෙන්න මේ දෙකට දාලා. එතකොට සම්භාව්‍ය පැත්තට ඒකට ඉන්න පුංචි ඔඩියන්ස් එකක් ඉන්නේ ඒකට කමර්ෂල් ෆිල්ම්ස් එක බලනකොට. එතකොට අපි හිතනවා අර ගොලන්ගේ රුචිකත්වයේ එච්චරම සාමාන්‍ය මිනිස්සුන්ගේ රුචිකත්වයේ ප්‍රශ්නයක් මේක. මේ ගොලන් එන්නේ නැත්නම් මේ සම්භාව්‍ය කියන චිත්‍රපටි බලන්න මෙච්චර අපිට ඔඩියන්ස් එකක් මදි ඒකයි කියන කාරණේ. ඊට වඩා මට හිතෙනවා මිනිස්සුන්ට මේ දෙක ඇතුලේ බැලන්ස් එකක්. ඒ කියන්නේ මිනිස්සුන්ව ගෙන්න ගන්නත් පුළුවන්, නමුත් ඒ තුලින් යම් කිසි දැඩි ආත්ම ප්‍රකාශයක් කරන්න පුළුවන්. දැන් අර ඔබ කිව්වා වගේ අර පශ්චාත් යුද සමයේ ආත්ම ප්‍රකාශන චිත්‍රපටි බිහි වුණා තමයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි ඒකේ කලාකරුවාගේ ආත්ම ප්‍රකාශනය නැත්තම් එවිට රාජ්‍යයේ පැවතුණු යම් කිසි ආත්ම ප්‍රකාශනයක්ද කියලා. ඒ කියන්නේ රාජ්‍යයට අවශ්‍ය දේ ප්‍රකාශ කරගන්න කලාකරුවා පාවිච්චි වුණාද කරාද කියන ප්‍රශ්නය තමයි මට එතෙන්දී නැගෙන්නේ. ඒක ඇත්තටම කලාකරුවාගේ ආත්ම ප්‍රකාශයද කියන එක ගැන මම මම බොහෝ චිත්‍රපටි ගැන ඒවකට ආපු මම විශ්වාස කරන්නේ නැහැ. ඒතකොට ඒක පොඩි ප්‍රොපගැන්ඩා ප්‍රොජෙක්ට්ස් බවට පත්වෙච්ච
මට අනුසය ඉඩ දෙනවා නම් එක දෙයක් එකතු කරන්න. මම අර කලින් කියපු කාරණේට අපි කිමු හඳගම වගේ සිනමාකාරයේ තිබිච්ච අදීන දෘෂ්ටිය, සිනමාත්මක දෘෂ්ටිය පස්සේ සිනමාකාරයෝ හුඟක් අයගේ මේ මම දැක්කා ඒක දෘෂ්ටිවාදයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ දකින්න ඇහැ බවට පත් වෙනවා ඒක. එතකොට ඒක ආත්ම ප්‍රකාශනයක් වෙන්නේ නැහැ. ඒක තමයි මට මේකට එකතු කරන්න අවශ්‍ය කාරණේ. ඒ කියන්නේ අපි කියමු මේ මගේ සඳයි වගේ චිත්‍රපටයකදී හඳගම ගෙනෙන ඔහුගේ මේ ඒකට යම් කිසි දාර්ශනික ගැඹුරක් තියෙනවා හඳගමගේ සිනමාත්මක දෘෂ්ටි. නමුත් ඒ දාර්ශනික ගැඹුර නැහැ හඳගම දෘෂ්ටිවාදයක් බවට පත් ගනිමින් කරපු පසුකාලීන චිත්‍රපටිවල.
දැන් එතකොට ඔය ප්‍රේක්ෂකයාගේ මේ වින්දනාත්මක හැකියාවත් බලපානවනේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබ නැතුව ඔබත් එක්ක වගේ චිත්‍රපටයක් මට මතකයි ඔය චිත්‍රපටය මෙහෙත් ප්‍රදර්ශනය කරා. ප්‍රදර්ශනය කළාට පස්සේ මේ ප්‍රදර්ශන ශාලාවෙන් එළියට එන අය විවිධ අදහස් කිව්වා. සමහරු චිත්‍රපටය අවසන් වුණු විදිහට කැමති වුණේ නැහැ. සමහරුන්ට තේරුණේ නැහැ අර ඇයි අර දෙමළ කාන්තාව දෙමළ තරුණිය උඩ තට්ටුවෙන් පල්ලෙහාට පැනලා මේ සීදිවි හානි කරගත්තේ කියලා. එතකොට සමහරු විවේචන කළා ඇයි ඒක දෙමළයට වෙන අසාධාරණ ඉතරද කතා කළා. ඇයි සිංහල මේ සිංහල පුරුෂයාගේ පැත්තට උන ඒ කම්පණිය කතා කරේ නැත්තේ ඇයි කියලා විවිධ අදහස් වලින් ඒක කියන්නේ ඒගොල්ලන් ගෝචර කරගත්ත විදිහ හරි වෙනස්. දැන් ඔබ සිනමාවේදියෙක් විදිහට චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයා අමතනකොට ඇත්තටම කොහොමද පුද්ගලින්ව කියවන්නේ ඔබ?
මෙහෙමයි. දැන් අපි කියමු ප්‍රසන්න විතානගේ ඔබ නැතුව ඔබ එක්ක වගේ චිත්‍රපටයක් ගත්තාම ඒ මම හිතනවා එක එක සිනමාකරුවාට ඔහුට ආවේනික ප්‍රකාශන විධික්‍රම සහ ප්‍රකාශන මාදිලියක් තියෙනවා. දැන් මම දැක්ක ප්‍රසන්න අයියා කියලා තියෙනවා එක්තරා අවස්ථාවකදී පුවත්පතකට මම ඉන්ජෙක්ෂන් ගන්නවා වගේ දැනෙන්න චිත්‍රපටි කරන්නේ නැහැ. ඒක ඔහුගේ ප්‍රකාශනයේ ඒක ඔහුගේ අයිතිය, නිර්මාණාත්මක අයිතිය. මට හිතෙන ඒකට අපි අනිවාර්යෙන් ගරු කරන්න ඕන. සහ ප්‍රසන්න විතානගේ කියලා කියන්නේ ඊටාම තමන්ටම ආවේනික සිනමාත්මක ප්‍රකාශනයක් ලංකාව ඇතුලේ ප්‍රකට කරපු අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ චිත්‍රපටියට වගේම මම කියන්නේ මේ චිත්‍රපටියට අපේ චිත්‍රපටියට පවා විවිධ අය විවිධ විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එතකොට මම කැඳවා ගන්න අපේක්ෂා කරන්නේ මොන ප්‍රේක්ෂාගාරයේද කියන එක තමයි දිලෘක්ෂි මට හිතෙන මෙතන වැදගත් වෙන්නේ.
ඔව්, දැන් ඔබගේ හෝගාන පොකුණි චිත්‍රපටයේ නිර්මාණාත්මක ප්‍රකාශනය වුණේ මොකද ඇත්තට?
මෙහෙමයි, මම ඒක මෙහෙම කියන්න. මම නාට්‍යකරුවෙක්. මම 1996 ඉඳන් ලංකාවේ ජාතික නාට්‍ය කලාවේ නාට්‍ය කරනවා විවිධාංශවලින්. දැන් මට අවශ්‍ය වුණේ නාට්‍ය, ඔබ දන්නා පරිදි නාට්‍ය ප්‍රේක්ෂාගාරය හරි සීමිතයි. දැන් ඊට වඩා පුළුල් ප්‍රේක්ෂාගාරයක් වෙත මගේ නිර්මාණාත්මක ප්‍රකාශනය ගෙන යන්න අවශ්‍ය නිසා මම චිත්‍රපටියක් කරන්නේ. ඊළඟට මේ ළමා චිත්‍රපටියක් කරන්න මාව එකඟ කරවා ගන්නෙම මම, මට සිද්ධ වෙනවනේ මාව එකඟ කරව ගන්න ළමා චිත්‍රපටියක් කරන්න. මොකද මම ඊට කලින් කරන්න ගිය වෙන චිත්‍රපටයක් නිසා මට අවශ්‍ය වුණේ ඒ මොහොතේ ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියෙන සිනමා ප්‍රභේදය වුණේ ළමා චිත්‍රපටිය. ඊළඟට ඒකට හේතුව තමයි ලංකාවේ ළමා චිත්‍රපටි බලන්න තනියෙන් ඉන්නේ. ඒක පෞද්ගලික චිත්‍රපටියක් බවට අනිවාර්යෙන් පත් වෙනවා. එතකොට මට මගේ යම් කිසි විදිහකට මේ මගේ අදහස් උදහස් බෙදා ගන්න හෝ මට අවශ්‍ය නම් සමාජයේ පොළඹවන්න මගේ ප්‍රකාශනය හරහා ඇත්තටම මම විශ්වාස කරනවා එහෙම කරන්න පුළුවන් කියලා මට හිතුනේ හොඳම තෝරාගැනීම තමයි ළමා චිත්‍රපටියක් කරන එක. මොකද පෞල පිටින්මයි පොළඹවන්නේ. එතකොට ඒක තමයි මට හේතු වුණේ ළමා චිත්‍රපටියක් කරන්න. හැබැයි ඊට පස්සේ මම කරන චිත්‍රපටිය අනිවාර්යෙන් ළමා චිත්‍රපටියක් නොවේවි. හැබැයි යම් විදිහකට මම විශ්වාස කරන දේ තමයි මට හිතුන දේ තමයි මේ චිත්‍රපටිය කරද්දී ලංකාවේ ආර්ට් හවුස් ෆිල්ම් වලට තියෙන එක්තරා විදිහක චෝදනාවක් තමයි ඒක. මම මගේ පාරිභාෂික ශබ්දමාලාවේ මම ඒක කියන්නේ වෙන විදිහකට, මම කියවගන්නේ වෙන විදිහකට. නමුත් තියෙන චෝදනාවක් තමයි ජීවිතයේ අඳුර. අඳුරු පාර්ශවයම තමයි හැම විටම විශේෂ කරගන්නේ.
දුකම තමයි කතා කරන්නේ.
ඔව්. ඊට වඩා ජීවිතයේ සොඳුරු පාර්ශවයක් නැද්ද කියන ප්‍රශ්නේ මම එක කියවගන්නේ අපි එක්තරා විදිහකට සීමිත විෂය වපසරියකට සීමා වුණා ලංකාවේ කලාත්මක සිනමාව. මෑත කාලීනම මම හිතන්නේ තරුණ අධ්‍යක්ෂවරු එනවා, මලි තෑගොඩ වගේ අධ්‍යක්ෂවරු, සතිජිත් මායිටිපේවාදි වගේ අධ්‍යක්ෂවරු වෙන විදිහක වපසරීන් කරා. කියන්නේ අර පශ්චාත් යුද සමයේ හෝ යුද්ධය තේමා කරගත්ත විෂයන්ට සීමා නොවි එතනින් එහාට යන්න කරන උත්සාහයක් තියෙනවා. දැන් ප්‍රසන්න විතානගේ වගේ චිත්‍රපටිකරුවන්ගෙත්, අශෝක හඳගම වගේ සිනමාකරුවන්ගෙත් ඒක පැහැදිලිවම දකින්න පුළුවන්. කෙසේ හෝ මම උත්සාහ කරපු දේ තමයි මේ චිත්‍රපටය ඔස්සේ ඊට වඩා අපිට පුළුවන් ද ජීවිතයේ සොඳුරු පාර්ශ්වය පිළිබඳව කතා කරන්න. එහෙම නැත්නම් මේ යම්කිසි අපේක්ෂාවක් දල්වන්න.
සහ මට හිතෙන්නේ ඉන්දික ඒක මේ ඒ කියන්නේ අඳුරු දේ පවා සොඳුරු විදිහට කියන්න පුළුවන්. ඒ ආඛ්‍යානයේ සහ ඒ ප්‍රකාශනය අපිට පාවිච්චි කරන්න පුළුවන් ද කියලා අපි දැකලා තියෙනවානේ. ඒ කියන්නේ අපි කියන්නේ සමහර වෙලාවට හරිම ඛේදජනක සිදුවීම් සිනමාව ඔස්සේ ඊට වඩා වෙන හොඳ සෙන්ස් ඔෆ් හියුම එකකින් ඊට වඩා ඒක වෙන පැත්තක් පෙන්වනවා. අපි කලාවෙන් කියලා කරන්නේ අපි හැම වෙලේම කියව ගන්න දේ මෙහෙම අපිට පේන දේ වෙනස් විදිහකට පෙන්වන්න උත්සාහ කිරීමනේ. ඒකේ වෙන පර්ස්පෙක්ටිව් එකක් පෙන්වන්න වෙන විදිහ වෙන හැකින් ඒක දකින්න. ඉතින් අන්න ඒ ක්‍රියාව මට හිතෙනවා හෝගානපකුණේ එක්තරා විදිහක ඒ කියන්නේ සොඳුරු අඳුර පවා සොඳුරු විදිහකට මිනිස්සුන්ට පෙන්වන්න උත්සාහ කරනවා.
ඒ කියන්නේ ඇත්තම කියනවා නම් ওই හෝගානපකුණේ ඔබ ගුරුවරියගේ චරිතයක් නිරූපණය කරන්නේ අර දරිද්‍රතාවයෙන් පෙළෙන ගමකට ගියාට ඒ දරුවන්ගේ අපේක්ෂාවන් බොහොම සොඳුරු විදිහට තමයි චිත්‍රපටය කියන්නේ.
ඔව්.
හොඳයි දැන් මේ අපි අහන්නට සූදානමින් සිටින්නේ හෝගානපකුණ චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක්. ඉන් අනතුරුව නැවතත් අපි හෝගානපකුණ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනෑන්ඩෝ සහ ප්‍රධාන නිලිය අනසුයා සුබසිංහ සමගින් නැවතත් කතාබහට එකතු වෙමු ගීතයෙන් පස්සේ.
වැඩසටහන ප්‍රචාරය වෙන වේලාවේදී 0.42, 999, 62, 63 යන ජංගම දුරකථන අංකය ඔස්සේ කෙටි පණිවිඩ මගින් ඔබ වඩාත් ප්‍රියකරන විශේෂාංක සඳහා ඔබගේ අදහස් යොමු කළ හැකි. නැතිනම් අපගේ Facebook පිටුව හරහාත් ඔබගේ සිතැඟි අපට කියන්න පුළුවන්. පිවිසෙන්න SBS සිංහලීස් Facebook පිටුවට.
හෝගාන පොකුණ චිත්‍රපටය බොහොම නොබෝ දිනකින් මෙල්බර්න් වල ප්‍රදර්ශනය වන්නට නියමිතයි. ඉන් අනතුරුව අනෙකුත් ප්‍රාන්තවලත් මේ චිත්‍රපටය සංචාරය කරන්නට නියමිත වගේ තමයි අපිට ආරංචි වෙන්නේ ඉන්දික. මම ඒ පිළිබඳවත් තොරතුරු දැනගෙනම අපේ සුපුරුදු මාතෘකාවට එන්නට සූදානම්.
මේ මාසේ 20 වෙනිදා, ඒ කියන්නේ පෙබරවාරි 20 වෙනිදා හවස 2:30ට සෙන්ට් කිල්ඩා වල ඇස්ට්‍රෝ තියටර් හිදී තිරගත වෙනවා. මේක තමයි හොගාන පොකුණ පළවෙනි එක, ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු මංගල දර්ශනය, ඕස්ට්‍රේලියන් ප්‍රීමියර් එක. එතකොට පෙබරවාරි 20 මෙල්බර්න් වල ඇස්ටර් තියටර් එකේ හවස 2:30ට පෙන්වන හොගාන පොකුණ, ඊට පස්සේ මාර්තු 13 පර්ත් හිදී තිරගත වෙනවා. ඊට පස්සේ අප්‍රිල් 24 වෙනිදා බ්‍රිස්බේන් හිදී තිරගත වෙනවා. ඉදිරියේදී ඇඩිලේඩ් සහ සිඩ්නි වගේ නගරවලත් මේක තිරගත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතින බවයි නිෂ්පාදකවරුන්ගෙන් මට දැනගන්න ලැබුණේ.
හොඳයි, එහෙනම් අනිකුත් ප්‍රාන්තවල ඉන්න අයටත් ඒක සුභාරංචියක් බවට පත්වේවි. මොකක්ද මේ හෝගාන පොකුණ? ඇත්තටම මේ චිත්‍රපටයෙන් අපේ ප්‍රේක්ෂකයාට කියන්නට උත්සාහ කළ තියෙන්නේ මොකක්ද කියන කාරණාව චිත්‍රපටයෙන් අරඹලම දැනගන්නට පුළුවන්. අපි මේ පුංචි උදව්වක් තමයි කරන්නේ. ඇත්තටම මේ හෝගාන පොකුණෙන් අපිට පේන මේක ළමා චිත්‍රපටයක් වගේ. මේක ළමා චිත්‍රපටයක්ද?
ළමා චිත්‍රපටයක් තමයි. හැබැයි ළමා චිත්‍රපටයක් විතරක් නෙවෙයි. ඒකයි වැදගත්. දැන් මේ මේ චිත්‍රපටය නරඹපු හුඟක් විචාරකයන්ගේ අදහස තමයි මට, මං හිතන්නේ ඒක විචාරකයෝ දක්වපු අදහසක් විදිහටයි මම කියන්නේ. නැත්තම් මේ මා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය සම්බන්ධ මගේ අදහසක් නෙවෙයි. ටයිටස් තොටවත්ව මහත්මයාගේ හඳයා චිත්‍රපටයෙන් පස්සේ ලංකාවේ නිෂ්පාදනය නිර්මාණය වෙච්ච හොඳම ළමා චිත්‍රපටය විදිහට ආචාර්ය නුවන්න නයනජිත් කුමාර වගේ අය සහ තව ගොඩක් අය මේක හඳුන්වනු ලැබුවා. ඒකම දැන් මම අහගෙන හිටියා. මේ මොකද මම දැන් චිත්‍රපට ප්‍රදර්ශනය වීම ආරම්භ වුණ ගමන්ම මම ලංකාවෙන් ආවා. එතකොට අන්තර්ජාලය හරහා තමයි මට තොරතුරු දැනගන්න ලැබෙන්නේ. කියන්නේ විචාර කියවනකොට චිත්‍රපටයේ බලපු අය සජීවීව දක්වන අදහස් දකිනකොට ඒ අයගේ අදහස තමයි මේක එක පැත්තකින් පෞලි චිත්‍රපටයක්, ළමා චිත්‍රපටයක් විතරක් නෙවෙයි. අනිත් පැත්තෙන් තියෙන අදහස තමයි මේක ළමා චිත්‍රපටයකුත් නෙමෙයි, මේක වැඩිහිටියන් සඳහා අතිශය, ඒ කියන්නේ ළමා චිත්‍රපටියක
ළමයින්ගේ දෘෂ්ටි කෝණයෙන් වැඩිහිටියන්,
ඔව් කොටිම ළමා චිත්‍රපටයක මුවාවෙන් වැඩිහිටියන්ට කරපු චිත්‍රපටයක් වගේ අදහසුත් තියෙනවා. ඒක වෙන විදිහකට මම කියනවා නම් මේ චිත්‍රපටයේ කතා ගොඩක් තියෙනවා. එකවර ඒ හැමෝටම කියන කතාවක් තියෙනවා. කොටිම ඔය ටයිටස් තොටවත්ත මහත්මයාගේ හඳයා චිත්‍රපටිය ප්‍රචාරය කරනකොට ඒකේ ප්‍රචාරණයේදී පාවිච්චි කරලා තියෙන ටැග් ලයින් එක තමයි වයස අවුරුදු 8 සිට 80 දක්වා ළමයින්ට කියලා. මට ඒක කිව්වේ, මට මතක නෑ මනු අයියාද කවුද කිව්වේ කියලා. ඔහු කිව්වේ අපරාධේ අපිට ඒක පාවිච්චි කරන්න තිබුණා කියලා. අපිට ඒක නැවත පාවිච්චි කරන්න බෑනේ. ඒ කියන්නේ වයස අවුරුදු 8 සිට 80 දක්වා අපි හැමෝතුළම ළමයෙක් ඉන්නවා එක පැත්තකින්. ඒ ළමයාගේ විවිධ ස්වරූපයන් තියෙනවා. ඒ සියලුම ස්වරූපයන් සමග ඉතාම පැහැදිලි ඍජු සම්බන්ධතාවක් පවත්වන කතාවක්, ජීවන අත්දැකීමක් තමයි හෝගාන පොකුණ චිත්‍රපටයේ තියෙන්නේ.
ඔව්, මේ අනසුව දැන් ඔබේ පළවෙනි චිත්‍රපටය, ඔබටත් මේක සුවිශේෂ අත්දැකීමක් වෙන්න ඇති නේද? අපි විස්තර දැනගන්නට කැමතියි ඔබගේ ළමයින් එක්ක ගත කරපු ඒ අත්දැකීම. එතකොට පළවෙනි චිත්‍රපටයේ විදිහට ඔබ කැමරාවක් ඉදිරියේ ඔබ ලැබපු අත්දැකීම් සහ මේ විශේෂයෙන් වැදගත් වෙනවා. දැන් සිනමාවට ප්‍රවිෂ්ඨ වෙන්න කාටත් ආසයි. ඇත්තටම සමහරුන්ට තියෙන ප්‍රශ්නම හොඳ මාවතක් ඒ සඳහා යොමු නොවීම. තියෙන මාවතකින් ඇතුළට යනවා, ඊට පස්සේ ඒක ලමල්මත් වෙනවා. දැන් ඔබ නවක ලියක් විදිහට ඔබට මොකද හිතෙන්නේ ලංකාවේ කොයි වගේ අනාගතයක්ද
තියෙන්නේ? දිරුක්ෂි, මම වේදිකාවෙන් සිනමාවට ආපු කෙනෙක්. ඉතින් මම ලංකාවේ වේදිකාවේ දැනට මම 2005 ඉඳලා වැඩ කරලා තියෙනවා. නමුත් සීමිත අධ්‍යක්ෂකවරු පිරිසක් සමග වැඩ කරලා තියෙනවා. මම එක්තරා විදිහක මම දකින්නේ මම අතිශයින් වාසනාවන්ත රංගන ශිල්පිනියක්. මොකද මට මුල ඉඳලම හම්බුනේ හොඳටම ලංකාවේ හොඳට එස්ටැබ්ලිෂ් වුණ, ඒ වගේම හොඳට ලංකාවේ වේදිකාවෙන් වේදිකාවේ පිළිගත්ත අධ්‍යක්ෂකවරු පිරිසක් එක තමයි මට වැඩ කරන්න හම්බුනේ. ඉතින් ඉන්න එක්කෙනෙක් තමයි ඉන්දික ෆර්ඩිනෑන්ඩෝ. මම ඔහුගේ කොලඹ කොලඹ නාට්‍ය සමග මම එකතු වෙනවා. ඉතින් කොලඹ කොලඹ නාට්‍ය රාජ නාට්‍ය වලේ හොඳම නාට්‍ය ඇතුළු තව මං හිතන්නේ අවෝඩ්ස් හම්බෙලා තියෙනවා 7ක් විතර. හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, ඒ වගේ ශිල්පීන් සමග වැඩ කරලා මට හිතෙනවා වේදිකාවත් එක්ක ඒ තිබුණු බැඳීම මට එක්තරා විදිහකින් සිනමාව ඇතුළට අරන් යන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් අපි හිතනවනේ සිනමාව කියලා කියන ටිකක් කමර්ෂල් වැඩක්. මොකද හුඟක් ලොකු මුදලක් ප්‍රාග්ධනයක් යොදවනවා චිත්‍රපටයක් කරන්න. එතකොට ඉන්දික මේ චිත්‍රපටියට මට සහභාගි වෙන්න කියලා ආරාධනා කරනකොට මම ඉන්දිකත් එක්ක මීට පෙර වැඩ කරලා තිබුණු ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම දැඩි විශ්වාසයකින් තමයි මේකට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතකොට මට කිසිදු විදියක කිසියම්ම විදියකවත් සැකයක් තිබ්බේ නැහැ මේ චිත්‍රපටිය කොහොම එකක් වෙයිද, මේක හරියයිද වරදීද, මට මේක කරන්න පුළුවන් වෙයිද කියන එක ගැන. මොකද මගේ දැඩි විශ්වාසයක් තිබ්බා රංගන ශිල්පිනියක් හැටියට, වගේම මගේ හොඳ මිත්‍රයෙක් වෙන ඉන්දික ෆර්ඩිනෑන්ඩෝ මේ කාර්ය අතිශය දක්ෂ විදිහට ඉෂ්ට කරනවා කියන එක.
ඔව්. දැන් ඉන්දික මං කැමති ඔබගේ දැන් මේ පළවෙනි සිනමා නිර්මාණයට අමතරව ඔබ මීට කලින් වේදිකාවට සම්බන්ධ වෙලා හිටියා. මං ඒ නිර්මාණ පිළිබඳව ඉතාමත්ම කෙටියෙන් දැනගන්න කැමති. බොහොම ඉක්මනින්.
මම මේ 1996 ඉඳන් නාට්‍ය කලාවේ නියැලෙන්නේ 1994 රාජ්‍ය නාට්‍ය උළෙලට මම උසස් පෙළ ශිෂ්‍යයෙක්ව ඉන්න කාලේ මම ඉදිරිපත් කරපු කෙටි නාට්‍යයක් ඉවුල්ලේ හොඳම කෙටි නාට්‍ය ලෙස සම්මාන දිනාගත්තා. එතකොට තමයි මම ආවි කොළඹට. ඊට පස්සේ මම කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා නාට්‍ය අරංකලා පිළිබඳ විශේෂ වේදී උපාධිය හදාරන්න. එහිදී මම ජනාධිපති තාත්තා කියන මගේ පළවෙනි දිගුණාට්‍ය නිෂ්පාදනය කරනවා. ඒ අතර වාරයේදී මම හුඟක් නාට්‍යවලට රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්, පසුතල නිර්මාණ ශිල්පියෙක්, රංග වින්‍යාස අධ්‍යක්ෂවරයෙක් ඉදිරිය සම්බන්ධ වෙනවා. ඉතින් ඒ එන ගමනේ මම අවසානයේට කරපු සිංහල නාට්‍යය තමයි කොලඹෝ කොලඹෝ කියලා කියන්නේ. ඒ සිනමා නාට්‍ය කලාවේදී මම හුඟක් අයව එක වැඩ කරලා තිනවා. ඒ අධ්‍යක්ෂවරයෙක් විදිහට ගත්ත අධ්‍යක්ෂින් තමයි මම මෙහෙට ගේන්නේ. සහ මේ ඔබ මේ නළුව සම්බන්ධ අහපු කාරණේදී අනසුයාගෙන් මම ඒකට එකතු කිරීමක් කරන්නම්. මේ චිත්‍රපටයට මා තෝරාගත්ත සියලුම දෙනා වේදිකාවේදී, ඒක නාට්‍ය කලාවේදී මගේ විශ්වාසය දිනාගත් අය, මෙහි සියලුම දෙනා, අර කුඩා දරුවෝ 18 දෙනා ඇරෙන්න, මෙහි සියලුම දෙනා වේදිකා නාට්‍ය කලාවේදී අතිශය නිර්මාණාත්මක දක්ෂ රූපණවේදීන් විදියට මාගේ විශ්වාසය දල්වපු පිරිස.
එකම මේ දිදෘක්ෂතාව තව දෙයක් මේකට එකතු කරන්න අවශ්‍යමයි. මේකේ නිෂ්පාදකවරු යුවල යශෝදරා සරච්චන්ද්‍ර සහ කුසුම් සිරිලියන ආරච්චි කියන දෙපළ, ඒ ඇතුළු තව පිරිසක්
ඒ දෙන්නත් මෙල්බන් වල ඉන්නේ.
ඒගොල්ලොත් වේදිකාවෙන් ආපු අය. වේදිකාවෙන් ඇවිල්ලා චිත්‍රපටයක් කරන්න එකතුණු පිරිසක් අපි.
මම විනාඩියක් දෙන්නට ඉක්මනින් කියන්න. මේ ඇත්තටම මේ සංකල්පය පළවෙනි වතාවට හඳුන්ලා දෙද්දි ගීතාත්මක ආකාරයකින් අදහස් ප්‍රකාශනයක් සිනමාපටයක් කරා ඉදිරිපත් කරද්දි ඒක අභියෝගයක් වේවිද, සාර්ථක නොවේවිද කියන විචිකිච්ඡාවක් තිබුණද ඔබේ හිතේ?
කිසිසේත්ම තිබුණ නැහැ. මොකද අවුරුදු 20කට ආසන්න රචකයෙක් විදිහට ගත කරපු කාලය තුළ මගේ නිර්මාණවලට ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මම අත්විඳලා තියෙනවා හොඳටම. ඒ නිසා මට කිසිසේත්ම මගේ නිර්මාණාත්මක ප්‍රකාශනය සම්බන්ධ දැඩි විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය තවත් තහවුරු වුණේ, කියන්නේ මම ඔහුට සීන් බයි සීන් චිත්‍රපටය ගැන කිව්වා. ප්‍රතිචාරත් එක්ක මාතුල තිබිච්ච විශ්වාසය වැඩි වර්ධනය වුණා කියලා කියන්න පුළුවන්.
දැන් එතකොට ඔබ දෙදෙනත් මේ මෙල්බර්න් වල ඉන්න තවත් තරුණියෝ දෙපළක් මේ ඔබ දෙදෙනත් පශ්චාත් උපාධිය සඳහා සිනමාව සම්බන්ධ ශාස්ත්‍රයක අධ්‍යයන කටයුතු නියැලෙනවා. මම කැමති ඒ පිළිබඳවත් දැනගන්න. මොකද ඉදිරියේදී ඔබ වැනි අය තමයි සිනමාව ඉදිරියට අරන් යන්න ඉන්නේ. කොයි වගේ පරිචයක්ද ලබා ගන්නේ මේ පශ්චාත් උපාධිය හරහා කියලා දැනගන්න කැමතියි.
අතන මම මගේ ආචාර්ය උපාධි කටයුතු වල නියැලෙනවා.
සමාවෙන්න ඕනේ ආචාර්ය උපාධිය ලෙස නිවැරදි වෙන්න ඕනේ.
කටයුතු වල නියැලෙනවා මොනෑෂ් විශ්වවිද්‍යාලේ. හැබැයි මගේ විෂය චිත්‍රපට නෙමෙයි, නාට්‍ය රංග කලාව. නාට්‍ය අධ්‍යක්ෂණය තමයි මගේ විෂය. අපි දන්නවා සාමාන්‍ය වේදිකා නාට්‍ය කලාව ශ්‍රව්‍ය දෘශ්‍යයි. අපිට ඇහෙනවා, අපිට පේනවා. මේ ශ්‍රව්‍ය දෘශ්‍ය කියන සීමාවෙන්, ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් දෙකක් විතරක් පාවිච්චි කිරීමේ සීමාවෙන් නාට්‍ය කලාව ඉදිරියේ එයින් එහාට ගෙන යන්න පුළුවන්ද කියන එක තමයි මගේ මූලික පරීක්ෂණය.
අනිස
මම වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ඒත් ආචාර්ය උපාධිය හදාරමින් ඉන්නවා. ඉතින් මමත් මගේ පර්ෆෝමන්ස් ස්ටඩීස් මගෙත් ඒ වගේම මමත් නාට්‍ය කලාව ආශ්‍රිතව කොටිම කිව්වොත් එහෙම නාට්‍ය කලාව කිව්වොත් අපේ පැරණි කොලම් සම්ප්‍රදාය ආශ්‍රිතව තමයි මගේ රිසර්ච් එක කරගෙන යන්නේ.
ඒක ඉතාමත්ම වැදගත්. මොකද මේ අඩිතාලම හොඳ වුණොත් තමයි හොඳ නිර්මාණයක් එළියට එන්නේ නේද? ඒ නිසා ඔබ දෙදෙනා මේ ලබා ගන්නව පරිචය ලංකාවේ ඉදිරි සිනමා නිර්මාණවලට බෙහෙවින් උපකාර වේවි කියලා අපි විශ්වාස කරනවා. අවසාන වශයෙන් අපි සමුගන්නට කලින් මම අවස්ථාව ලබා දෙනවා, කොයි වගේ වින්දනයක් ලබා ගන්නට පුළුවන් වේවිද හොගාන පුකුණ හරහා අපේ ප්‍රේක්ෂකයන්ට, සහ විශේෂයෙන්ම දැන් ලංකාවේ ඉන්න ඒ ප්‍රේක්ෂක මානසිකත්වය නෙමෙයි මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න අපේ ප්‍රේක්ෂක වෙනස් ඊට වඩා. ඒක ලොකු කතාවක් කියන්න ගියොතින් එම. නමුත් ඇත්තටම ඔබ දකින්නේ කොහොමද මේ එවුන් කොයි විදිහින් ග්‍රහණය කරගනීවිද?
ලංකාවේ ජීවිතේ මිස් වෙනවනේ මෙල්බන් වල ඉන්නකොට. ඒ ලංකාවේ ජීවිතේ ඉතාම තදින් වැළඳ ගන්න පුළුවන් මේ චිත්‍රපටිය බැලුවොත්.
හොඳයි, එහෙමනම් හෝගාන පොකුණ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනෑන්ඩ්, ප්‍රධාන නිළිය අනසුයා සුබසිංහ දෙදෙනාටම බෙහෙවින්ම සූතිවන්ත වෙනවා. SBS සිංහල මැදිරියට පැමිණීම පිළිබඳව ඔබ වැනි තරුණයින් තරුණියන් හඳුනා ගැනීම ඉතාම වැදගත් අපේ ප්‍රජාවත්. චිත්‍රපටයේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරි කලා කටයුතු තෙසේම වේවා.
බොහොම ස්තුතියි.